තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ කියන එකක් ඉතින් මේක ඉතින් සැබෑද බොරුද කියන වචනේ අහනකොට මේකට ඔව් නෑ කියලා උත්තරේ දීලා බෑ. මොකද හේතුව මේ යම් දෙයක් යම් සූත්‍රයක් හෝ යම් අදහසක් යම් කෙනෙක් හෝ කිව්වා නම් දැක්කා නම් ලියා තිබිච්ච එකක් හෝ හම්බ වුණා නම් ඒක බුද්ධ දේශනාවක්ද නැද්ද කියලා දැනගන්න චක්‍ර ක්‍රමයක් දීලා තියෙනවා. මේ චක්‍ර ක්‍රමේ න්‍යායානුකූලයි ඥාන සම්පයුත්තයි ඥානවන්තයින් හොඳට පැහැදිලිව එහෙම බව වැටහෙනවා. එහෙනම් තමන්ට යමක් යම් කෙනෙක් කිව්වා නම් මොනවා හරි කමක් නැහැ. ඒ කිව්ව දේ හොඳට විමසලා බලලා ඒවේ අදහස් අරගෙන ධර්මයට බහ බලන්න ඕන, සූත්‍රයට බහ බලන්න ඕන, විනයට බහ බලන්න ඕන. ධර්මයට බහ හිටිනවා නම් විනයට සැසඳෙනවා නම් ඒවා බුද්ධ දේශනා කියලා නිගමනය කරන්න. ආයි මොන හාමුදුරුවෝ කිව්වා කමක් නැහැ, මොන උපාසක මහත්තයා මොන විශේෂඥයා කිව්වා කමක් නැහැ. බුද්ධ දේශනා වෙන්කර ක්‍රමේ ඕකයි. ඒ ක්‍රමේ හොඳට පැහැදිලි වෙන්නේ ඒ කාරණා තුන බලන චක්‍ර තුන හරි වැදගත් විදිහට තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? ඒක තමයි නියම විනය කියලා තේරෙනවා. මොකද්ද විනය? රාග විනය, දේශ විනය, මෝහ විනය. රාගය නිසා වෙන කැළඹීම රාගයේ නැති දෙන නැහැ. ඒක අපිට හොඳට තේරෙන එක. ද්වේෂයේ නිසා වෙන වික්ෂිප්තතාවයන් වැරදි ආකල්ප වැරදි වැඩ එකක්වත් ද්වේෂයේ නැති දෙන නැහැ. මුලාව නිසා මුලාසහගත බුද්ධලයා මුලාවෙන් බහිනා විවිධාකාර නිත්‍ය සුඛ අත්ත කියන දෘෂ්ටිය වලට. ඒව අනිත්‍ය දුක් අනාත්ම අසුභ දැක්කාට පස්සේ නෑ ඒ දෘෂ්ටි. මෙන්න මේක නැති වෙනකොට දකින්නවා යම් රාගක්ෂයක් යම් දේශක්ෂයක් යම් මෝහක්ෂයක් ඇද්ද ඒක විනයයි, ඒක නිවනයි. නිවන විනයෙන් පූර්ණයි. එහෙනම් ඒක ධර්මයයි. විනයෙන් පූර්ණ වුණා ධර්මයේ තුලින් ඉතින් තාව මොන ධර්මයේ තුලින්? යමක ස්වභාවය දැක්කහම ඒක දුක බව දකින්න ඕනේ. සැප කියලා දැක්කනම් ඔහු දැකලා තියෙන දෘෂ්ටියෙන්, මිත්‍යා දෘෂ්ටියෙන්. සැප වශයෙන් පේන දේ තියෙනවා. ඒ පේන්නේ අර කියන්නා වූ සැප වින්දනයේ නිසා. සැප වේදනාවෙන් දකින්න සැප නෙමෙයි මේ කියන්නේ. ප්‍රඥාවෙන් දකින්න නිවන්සුව. ඕක තේරුම් ගන්න ඕන. අන්‍යම දැක්කට පස්සේ ඒකට ගැළපීම බලනවා, බහා හිටීම. මේ ලෝකේ පැවැත්මට අයිති යම්කිසි දෙයක් ස්කන්ධයක් ධාතුවක් ආයතනයක් යම් තැනක තියෙනවා සදාතනිකව කිව්වනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයේ තුල ගණ්ඩ හරයක් ඇති එකක් සදාතනිකව නැති බව දකින්න ඕනේ. ධර්මානුකූලව ඒක තේරුම් අරගන්න ඕනේ ඉස්සෙල්ලා. එහෙම ධර්මානුකූලව තේරුම් ගත්තාම හොඳට පේන්න පටන් ගන්නවා. මොකද්ද දකින්නේ? නිත්‍යයි සුඛයි අත්තයි කියලා ගන්න කිසිම වටිනා දෙයක් ලෝකේ පැවැත්ම ගණන් නැහෙනි. මෙන්න මේ ටික පේන්න පටන් ගන්නවා. අන්නේ පටන් ගත්තට පස්සේ එයා දකිනවා දුක්ඛ ආර්ය සත්‍යයේ මේක ගැළපීලා නැත්නම් නෑ. දුක සැපයි කියලා ගත්තානම් ඔව් සූත්‍රයෙන් පිටයි මේ බලන්නේ. මොකද දුක සැපයි කියලා හෝ ගත්තේ, ස්ථිරයි කියලා හෝ ගත්තේ, සදාතනිකයි හොඳයි කියලා ගත්තේ. යම් තැනක ඇහැ පිහිටියා නම්, කන පිහිටියා නම්, දිවනාසය ශරීරයේ පිහිටියා නම්, හිත පිහිටියා නම් ඒක හොඳයි කියලා ගන්න එකක් එතර නෑ කියලා දකින්න ඕනේ. ඒකේ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දකින්න ඕනේ. එතර එක දුක කිව්ව එකට ගැලපෙනවද කියලා බලන්න ඕනේ. දුකට හේතු එනවා දුකද? ඒ වගේම දුක සමුදේසන තියෙනවද? එහි යම් චන්දරාගයේ බැඳිච්ච එකක් ගැනද කතා කරන්නේ? මේ ස්වර්ගය කියලා හරි නිවන කියලා හරි යමේ කතා කරන එක හරි සුවයි හරි සාන්තයි ප්‍රණීත වූ අමාමහ නිවන කියනට මොකද අරගත්තේ? සාන්ත ප්‍රණීත සුවයක් ගැනද, විඳ විඳා ඉන්න සුවයක් තියෙන තැනක් ගැනද මේ කියන්නේ කියලා බලන්න ඕන. විඳ විඳා ඉන්න සුවයක් නම් සුඛ වේදනාවේ විඳින එක, ඒක දුක්ඛස්කන්ධයටයි තියෙක, ඒක මර උගුලක්. සුඛාස්වාද වශයෙන් පෙන්නෙපෙන රවටන මර උගුලක් නෙමෙයි සුඛ වේදනාවෙන් පෙන්නන්නේ. ඔක නිවනේ. නිවන වෙන් කරන්නා ලෝකෙ වෙන් කරන්නත් ඔහොම දැනගන්න ඕනේ. පංචස්කන්ධයේ වෙන් කරලා බල නැහැටි. මෙන්න මේ ක්‍රමයේ තේරුම් ගත්තාම හොඳට වැටහෙන්න පටන් ගන්නවා. මේකේ දුක්ඛ සමුදය තියෙනවනේ. එහෙනම් දුකයි දුක්ඛ සමුදයයි ඇති ලෝකයේ ඓතිහයෙන් කොහොමද දුක්ඛ නිරෝධය පණවන්නේ? නිරෝධ මාර්ගය කොහොමද එතනින් පණවන්නේ? නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කිරීමට යන මගක් තියෙනවා. ඒක ආර්යත්‍රායක මාර්ගයයි. ආර්යත්‍රායක මාර්ගයට අයිති බාහිර ලෝකයේ මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකල්පයෙන් ගොඩනැගිච්ච යමක් ඇත්නම් කොහොමද ඒක සම්මා දිට්ඨි වෙන්නේ? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධයේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං අයං උච්චති භික්ඛවේ අවිජ්ජා. ඒක අවිජ්ජාව. දුක්ඛේ ඥානං පහළින්ද විද්‍යාව හොයාගන්න. ඉතින් මේ කියන මූල ධර්ම ඉස්සලා ඕක හොයාගන්න ඕනේ. ওই සූත්‍රයේ බහා බල නැහැටි. ඔන්න ඒ කාරණා හතරට බහා හිටිනවද නැද්ද කියලා බලන්න. ඒ පිළිබඳ ප්‍රගුණතාවයක් ඇත්තේ කොහොනේ? මේවා බුද්ධ වචනද නැද්ද කියලා විමසන්න සියල්ලන්ට බෑ. එන යම්කිසි ධර්මදර උත්තමයන් වහන්සේලා ලෝකේ ඉන්නවනම් උන්වහන්සේලා තෝරලා දෙන්න ඕනේ ශ්‍රාවකීන්ට. එතකොට ශ්‍රාවකීන්ට තේරෙනවා. උන්වහන්සේලාට ඊටිය කරගන්න බැරි වෙච්ච ධර්ම බුදුදහම ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වෙනවා. ඊට පස්සේ එක එක දෘෂ්ටි වලින් හිටන් සටී නැති විකාර කී කී කෑකෝ ගහලා මැරලා යනවා මිසක් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ওই ටිකට දැක්කහට පස්සේ බලන්න ඕනේ. මේක පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන එකක්ද? නැත්නම් පටිච්ච සමුපාද නිරෝධයෙන් කෙලවර වෙච්ච එකක් ගැනද මේ කියන්නේ? මේ අවසාන ප්‍රතිඵලය. මෙන්න මේ ටික බලනකොට පැහැදිලිව පේනවා. පටිච්ච සමුප්පාදයට අනුකූලව ගොඩනැගෙච්ච එකක් නම් ඒක කවදාවත් බුද්ධ දේශනාවෙන් ප්‍රතිඵල එහෙම නෙමෙයි, නිවර නෙමෙයි, බුද්ධ වදන් නෙමෙයි. අවසාන ප්‍රතිඵලයේ කුණු ලෝකේ. නමුත් ඒකට හැවටිලා සදාතනික පවතින පුද්ගලයෙක් ගැන, ස්ථානයක් ගැන, ද්‍රව්‍ය වස්තුවක් ගැන කතා කරනවා නම් ඒක කවදාවත් ගණ්ඩ දෙයක් නැති බව දකින්න ඕනේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තා නම් පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පටිච්ච සමුප්පාදයට අනුකූලව ලෝක ස්වභාවය බැලීම. මෙන්න මේ ටිකට දාලා බලනකොට කියනවා ධර්මයට බහා බලනවා, විනයට බහා බලනවා, සූත්‍රයට බහා බලනවා. මෙන්න මේ කාරණා තුන බහා බලනකොට සූත්‍රයට බහා හිටනවා නම් විනයට සැසඳෙනවා නම් බුද්ධ දේශනාව කියලා පිළිගන්න. ඉතින් අපි දැනගන්න ඕනේ ඔන්න ඔය ක්‍රමෙන් අහන්න. නැත්නම් මේක බුද්ධ දේශනාවක්ද නැද්ද? දාපුවාම කෙටි පිළිතුරක් දෙන්න පුළුවන්. නෑ, ඔක මහායානික. අපේ එකක් නෙමෙයි. ඔහොම පිළිතුරක් දීලා නිහඬ වෙන්න පුළුවන්. ඊට පස්සේ උඹ කොහොමද එහෙම කියන්නේ? දැන් තර්කවාද ගොඩාක් ඇවිදගෙන හඬුවේ වී ඉන්න පුළුවන්. හේතුඵල වලම අපි විනිශ්චය කරගන්න දෙයක් නැහැ. සිද්ධ වෙන දෙයක් ඔය කිව්වේ. ඉතින් මොකද්ද මේ අහන්නේ? ඊ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය කියවලා බලන්න ඕනේ. මොකද්ද මේකෙන් කියන්නේ? ඊට පස්සේ වෙනවා මේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ සූත්‍රයේ කියවලා අවසානයේ බලපුවාම එකම බුදුවරයන් වහන්සේ නමක් ආ පිරිනුවම් පාලා නැහැ. මෙච්චර කාලේ ලෝකේ බුදු වෙච්ච සියලු බුදුවරයන් වහන්සේලා ලෝකේ ඉන්නවා. දියමන්ති ප්‍රාසාදයක් තියෙනවා, චෛත්‍යයක් වගේ හැදෙනවා. උන්වහන්සේගේ ශරීරය දියමන්තිමය ස්වභාවයට පත් වෙලා හිටන් ඒ වගේ තත්ත්වකින් ඒක දැන්පත් වෙනවා. චෛත්‍ය අභ්‍යවකාශගත වෙනවා. කවුරු හරි මේ පුණ්ඩරීක සූත්‍රයේ සද්ගායනා කරනකොට ඔක්කොම වෙනලු අහන්න බුදුවරු. දැන් කාන්තිය නයිනේ එන්නේ සූත්‍රය අහන්න. සෝතායතනේ යම් තැනක පිහිටියානම් චෛත්‍යයක් වායි ඝනයිටපත් වෙනව සතර මහා භූතයන්ගෙන් හටගත් එකක් යම් තැන පිහිටියානම් කොහෙද නිවනක් හිතන? මොන න්‍යාය ධර්මයේ එක කතාවක්ද නිවන කියලා එක කියන්නේ? බුදුවරයන් වහන්සේලා එහෙම තැනක ඉන්නවා කියන්නේ මොන කියමෙන්? අන්න ධර්මානුකූලව විසඳපුවාම බහා හිටින්නේ නැහැ.
රාග විනයට, දේශ විනයට, මොහ විනයට බහා හිටින්නේ නැහැ. මොකද ඉන්නමයි හිතේ ලෝකේ. පැවැත්මකින් ඉන්න, ආහා ඉන්න, සැනසille ඉන්න, ඉන්න කියන වචනේ ගත තාක්කල් ඔහු ඉන්නේ සතර මහා භූතියන්ගේ හටගත් ලෝකයල්ලගේ. අවිද්‍යාවේ කොනක ධර්මයේ පැහැදිලිව තේරුම් ගත්ත කෙනෙක් බුදුවරයන් වහන්සේ නමගේ අවසානයේ ඕම මේකට දාලා බේරෙනවනම් මොනතරම් අපරාධයක්ද කියලා පේනවා. එහෙනම් මේ තේරවාදීහිවත් ආර්ය මාර්ගයේ දැකපු ආවෝද කරපු උත්තමයන් වහන්සේ නමක් කියාපු වචනයක් කියනවා කියන එකක් මේක නෑ බව සාතික වශයෙන් පේනවා. අන්නේ අනුසාරයෙන් කියන්න පුළුවන් මේ ධර්මයට විනයට විරුද්ධ වෙච්ච එක්තරා පිරිසක් ඉතින් මිනිසු මුලා කරගන්න හදාගත් එකක් මිසක් වෙන එකක් නම් ඕකේ නෑ කියේ. ඒක නිකන් කියන්නේ නෑ, හේතුව ඇතුව වල්ලව නිගමනය කරලා කියන්නේ. එතකොටයි ඔබ තේරෙන්නේ. ඉතින් නැතුව මේක ඔව්ද නැද්ද කියලා අහුවා වගේ ප්‍රශ්නකින් ඕකට උත්තර දෙන්න බෑ කිව්වේ ඒකයි. මේ සද්ධර්ම පුණ්‍යතික සූත්‍රය ගැන නොහොම එකක්. ඕක මොකද කරන්නේ? ඕක ප්‍රහිද්ධ කරන්න හොඳ කට්ට ජාවාරමක් හදාගෙන තියෙනවා. මේක එක ගාතාවක් ලියලා හිටන් රන්පත් විරුවක හරි ලියලා හිටන් දැන්පත් කරලා ඉඳන් කරම කෙනෙක් හිටියොත් එහෙම කවදාවත් අපායන්නේ. හදනවා කතාව. මුළු සූත්‍රයේම කිව්වොත් එහෙම යා අර කියන සදාතනිකත්වයටත්පත් වෙන්න හේතු ලබනවා. ওই જાතිය වශයෙන් ඒවා කියලා පොතක් ලියලා හැම දුන්නොත් එහෙම කවදාවත් යා සසරේ වසන තාක් කල් බුදු වෙනකන් කොහෙවත් යන්නේ නැහැ උතෙන්ටපත් වෙනකන් කියලා ওই જાතිය ඒවා කියා තියෙනවා. ඉතින් ඔයා දැනගත්තාම තේරුම් ගන්න ඕනේ රාග දේශ මොහ සේනෝකලකෙක් මොන જાතියේ වෙනක ඔළුවෙන් හිටගෙන වැඳ වැඳ හිටියා. මොන පොත් ලිව්වත් අපායෙන් බේරෙන්න බෑ. චතුරාර්ය සත්‍ය පිළිබඳ දර්ශනීය දැක්කේ නැති පුද්ගලෙයි රාග දේශ මොහ සහගත දස කුසල් කර කර ඉඳලා මොන පොත් ලිව්වා තියා බුදුහාමුදුරන්ගේ පිළිමේ ඔළුව උඩ තියාගෙන හිටන් මලත් අපායන එක අපායන. ඒක වළක්වන්න බෑ. ඒක ධර්මතාවය. ඉතින් ධර්මයට අනුකූලව අනිච්ච දුක්ඛ අනාත්ම දැකලා ලෝකයේ අසාරත්වයේ වටහාගෙන ඔය ලෝභක්ෂේ දේශක්ෂේ මෝහක්ෂේ කරගන්න උත්සාහ කරලා කරීමට දෙන කරන්න දෙයක් නැහැ වෙනවා. ඒ ප්‍රඥා පහළ වෙනකොට ඒ ආර්ය මාර්ගය පූර්ණ කරන උත්සාහ කරලා නිවන් දකින්න බලන්න මේකේ සූත්‍ර පස්සේ යන්නේ නැතුව.